චෝලා ද සිල්වා මහත්මිය.
අවසර ස්වාමීන් වහන්ස, මේ දැන් සාමාන්‍ය කෙනෙකුට අපිට දැන් ගෘහ ජීවිතය ගෙවන පෘථග්ජන මිනිසෙකුට තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියද ස්වාමීන් වහන්ස? එතකොට මේ කුසල් සංකල්පනා ඒව ඇති වෙලා ඊට පස්සේ ඒක කම්මස්ත කතා සම්මාදිට්ඨිය හැරිලා ඊට පස්සේද ස්වාමීන් වහන්සේ ඒකේ භාවනාවක දියුණුවක් එක්ක ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ හැරෙන්නේ? ඒක හැරවුම් ලක්ෂ වලින්ද යන්නේ ස්වාමීන් වහන්සේ?
මෙහෙමයි, දැන් කම්මස්සගත සම්මාදිට්ඨියත් චතුසච්ච සම්මාදිට්ඨියත් මූලික වශයෙන් ඇති වෙන්නේ ප්‍රත්‍යඥ සිතක ඇති වෙන්නේ ලෞකික වශයෙන්. එතකොට ලෝකෝත්තර වශයෙන් ඇති වෙන්නේ මාර්ග සිතෙහි පමණයි. අපි හිතමු මාර්ගඵලලාභී උත්තමයෙකුට උනත් ඒ මාර්ග සිත් ඇති නොවන අවස්ථාවල, ඒ කියන්නේ කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවේ මාර්ගසිත ඇති වෙනවා. ඊට පස්සේ උන්වහන්සේට ඵල සමවතට සමවදින්න පුළුවන් නම් ඒ ඵල සමවතේදී නැවත ඒ සිත් ඇති වෙනවා. එතකොට ඒ බඳු අවස්ථාවවලදී හැරුණකොට අනිත් අවස්ථාවවලදී ආර්යයන් වහන්සේට උනත් ඒ ලෞකික වශයෙන් පවතින ප්‍රමාණයෙන් තමයි ඒ සිත් ජනිත වෙන්නේ අරහත්ත්වයෙන් මෙපිට. එතකොට උන්වහන්සේලාට ඒවා පුඤ්ඤාභි සංඛාර හැටියට තමයි මතුවෙන්නේ. එතකොට ඒ දැන් බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී දක්වනවා මේ මාර්ගාංග ධර්ම ලෞකික ලෝකෝත්තර කියන දෙවිධයෙන්. ආරෂ්ඨාංග මාර්ගයේ ලෞකික, ආරෂ්ඨාංග මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංග. එතකොට එතන සම්මා දිට්ඨිය මූලික වශයෙන් පැහැදිලි කරනවා. සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදා සම්මාදිට්ඨිය මෙහිදී දෙආකාරයකින් දේශනා කරනවා. කොහොමද ලෞකික ලෝකෝත්තර? එතකොට මොකද්ද ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ? සාස්වා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක් ආශ්‍රව සහිතව පුඤ්ඤ භාගී වූ මතු පංචස්කන්ධයක් ජනිත කරන්නට සමත් වෙන. උපදිවේපක්ක කියලා කියන්නේ උපදීන් විපාකය හැටියට උපදිහ ඇති කරන්නට. උපදි කියලා කියනවා පංචස්කන්ධයට. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත උපදිය ජනිත කරන්නට හේතු වෙන ආශ්‍රව සහිත වූ පුණ්‍යභාගී වූ සංස්කාර ධර්ම තමයි ලෞකික වශයෙන් අපි කාගේ සිත්වල ඇති වෙන්නේ. එතකොට ඒක කම්මසගත සම්මාදිට්ඨිය ඇති වුණත් ආශ්‍රව සහිතව පුණ්‍යභාගීව මතු පංචස්කන්ධයක් ඇති කරන්නට සමත් වෙනවා. චතුසච්ච සම්මාදිට්ඨිය ඇති වුණා වුණත් එයත් ආශ්‍රව සහිතව පුණ්‍යභාගීව මතු පංචස්කන්ධ විපාකයක් ඇති කරන්න සමත් වෙනවා. දැන් ආශ්‍රව සහිතවයි කියලා කියන්නේ දැන් සම්මාදිට්ඨිය ඇති වෙනකොට ප්‍රඥා චෛතසිකය නැති වෙන්නේ. ප්‍රඥා චෛතසිකය අවිද්‍යාවට මෝහයට ප්‍රතිවිරුද්ධයි. එතකොට ප්‍රඥාව පහළ වෙනකොට ඒ සිතේ මෝහ චෛතසිකය තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෝහචෛසිකේ එතනත්තාගේ සිතේ නැහැ කියලා කියන්නේ එතනත්තා රහත් වෙලා කියන එක නෙමෙයි. ඒ අවස්ථාවේ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් එතනත්තාගේ මනසේ තියෙන ඒ මෝහචෛතසිකය යටපත් වෙලා තියෙනවා. හැබැයි අනුස්සය අවස්ථාව දුරු වෙලා නැහැ. දැන් ඒක තමයි අපි අර බොහෝ අවස්ථාවලදී පැහැදිලි කරන්නේ. මේ අනුස්සය අවස්ථාව කියලා කියන්නේ නිකන් හැංගිලා කොතනක හරි තියෙන තත්ත්වයක් නෙමෙයි. එහෙම තියෙනවා නම් ඒ සිත්තේ එතකොට ප්‍රඥාවයි මෝහයයි දෙකම එක සිත්තක යෙදෙන්න බැහැනේ. එතකොට ඒක ධර්ම විරෝධී කාරණයක්. ඒ නිසා ඇත්තටම අනුස්සය අවස්ථාව කියලා කියන්නේ ඒ ක්ලේශ ධර්මයේ තියෙනවා කියන එකම නෙමෙයි. ඒ ජනිත වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන්නේ. ඒකයි අපි අර උදාහරණයක් හැටියට සිහිපත් කළේ. දැන් මේ මොහොතේ අපිට පිළිකා රෝගයක් තියද කියලා සියලු වෛද්‍ය පරීක්ෂණ කරලා බැලුවොත් ඒ පරීක්ෂණ වලට අනුව පිළිකා ශෛල දැනට නැතිනම් ප්‍රකාශ කරන්න පුළුවන් වෛද්‍යවරයා ඔබට පිළිකාවක් නැහැ කියලා. ඒතර පිළිකාවක් නැහැ කියන්නේ බොරුවක් නෙමෙයි. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව පරීක්ෂා කරලා බලලා පිළිකා ශෛල නැති නිසා. හැබැයි ඊළඟ ශනේදී අපිට පිළිකා ශෛල ඇති වෙන්න ඕන නම් පුළුවන්. ඒ මොකද අර සෛල විකෘතියකටපත් වෙලා ඒ විකෘති සෛල අවශේෂ සෛල යටපත් කරගෙන වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ සම්භාවිතාව තියෙනවා. එතකොට දැනට පිළිකාශෛල නැති වෙන්නත් පුළුවන්. නැති වුණාට පිළිකාවක් හැදීමේ ඉඩ කඩ තියෙනවා. දැනට අපට කොරෝනා නැති වෙන්න පුළුවන්. කොරෝනා වෛරසයේ ශරීරගත වීමේ ඉඩක් තියෙනවා. දැනට අපට ඩෙංගු නැති වෙන්නත් පුළුවන්. ඩෙංගු වෛරසයේ ශරීරගත වීමේ ඉඩක් තියෙනවා. ඒ ඉඩ අපි නැති කරලා නැහැ. මොකද්ද ඉඩ කියලා කියන්නේ? මේ වාපිත්සෙන් වලින් හැදිච්ච, ලේමස් සැටනහර වලින් සැදිච්ච, මේ දෙතිස් කුණපයක්ගෙන් හැදිච්ච ඕලාරික කයක් ඇතුවයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට මේ කය ඇති බව ඕනම මොහොතක ලෙඩ වෙන්න පුළුවන් තත්ත්වයක්. දැනට මේ මොහොතේ අපි නිරෝගීව ඉන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ලෙඩ විය හැකි ගතියක් ඇතුව, ලෙඩ විය හැකි ස්වභාවයක් ඇතිව, ලෙඩ වෙන්නට පුළුවන් සම්භාවිතාවක් ඇතුවයි අපි ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අනුශේ ක්ලේශයයි කියලා කියන්නේ. ඒතනත්තාගේ මනස මුලා වෙන්නට පුළුවන් මට්ටමක තියෙන. ඒ මුලා වෙන්නට පුළුවන් සාධක ඒතනත්තා සම්පූර්ණයෙන් අහෝසි කරලා නැහැ, නැති කරලා නැහැ. ඕනම මොහොතක මුලා වෙන්නට සුදුසු කරුණු පැමුණුනොත්, සුදුසු අරමුණු පැමුණුනොත් ඒතනත්තා මුලා වෙන්න පුළුවන්. හැබැයි මේ කියන අවස්ථාවේ, මේ විදර්ශනාව කරන අවස්ථාවේ, සම්මාදිට්ඨිය මතුවෙන අවස්ථාවේ ඔහුගේ සිතේ එහෙම මුලාවක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ අවස්ථාව ඥාන සම්ප්‍රයුක්තයි. එතකොට හේතුඵල වශයෙන් යමක් දකිනකොට කම්මස්සගත සම්මාදිට්ඨිය එතන මතුවෙනවා. එතකොට චතුසත්‍ය වශයෙන් යමක් දකිනකොට එතන චතුසත්‍ය සම්මාදිට්ඨිය මතුවෙනවා. හැබැයි ඒ චතුසත්‍ය සම්මාදිට්ඨිය ඥාන සම්ප්‍රයුක්තයි, කම්මස්සගත සම්මාදිට්ඨිය ඥාන සම්ප්‍රයුක්තයි. ඒ නිසා එතනත්තාගේ සිතේ මෝහය තියෙනවා කියලා කියන්න බෑ. හැබැයි මෝහය ඇතිවීමේ සම්භාවිතාව අනුශය ධර්මේ තාම ප්‍රහීන කරලා නැහැ. එතකොට අවිද්‍යා නැමැති ආශ්‍රවය සහිතවයි ඔහු ඉන්නේ. ඒ නිසයි සාසවා කියලා කියන්නේ. එතකොට ඒ සිතේ අවිද්‍යාව තියනවා කියලා කියන්න බෑ. මෝහචෛතසිකේ ඒ සිතේ නැහැ. මොකද මෝහයයි ප්‍රඥාවයි එකට දෙන්නේ නැති නිසා. හැබැයි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ආලෝකයේ තියෙන තැන අඳුර තියනවා කියලා කියන්න බෑ. හැබැයි ආලෝකයේ ප්‍රමාණය මත අඳුරේ ප්‍රමාණය තීරණය වෙනවා. දැන් යන්තම් ආලෝකයක් වැටෙන තැන අපට අන්ධකාරයේහි වැඩි බවක් පේනවා, ආලෝකයේ අඩු බවක් පේනවා. ඒ වගේ අපට යන්තමට ප්‍රඥාවක් මතුවෙනකොට එතන අර අඳුරු ගතිය වඩා ප්‍රකටව පේන්නට පුළුවන්. හැබැයි ඒ ආලෝකය වැඩි වෙන්න අඳුරු ගතිය අපට ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි එතන නැවත අඳුරු වෙන්නට පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ආලෝකයේ නිවිච්ච සැනින්ම එතන අන්ධකාරය නැවත මතුවෙන්න පුළුවන්. දැන් ආලෝකයේ තියෙන වෙලාවේ අඳුර නැහැ. ඒක හරි. හැබැයි ඕනම මොහොතක යලි අඳුර වීමේ ඉඩ කඩක් තියෙනවා. ඒක තමයි අර සාසවා කියලා කියන්නේ. ඊළඟට පුඤ්ඤභාගියා. පුඤ්ඤභාගියා කියලා කියන්නේ අර කුසල පක්ෂයට, එහෙම නැත්නම් පුණ්‍ය පක්ෂයට යහපත් වූ සැප විපාක ඇති කරන්නට පුළුවන් මට්ටමක තමයි ඒවා තියෙන්නේ. මොකද තාම මේ තැනත්තා අවිද්‍යා තෘෂ්ණා දුරු කරලා නැති නිසා අර රහතන් වහන්සේට වගේ ක්‍රියාසිට නෙමෙයි ඇති වෙන්නේ. මතු විපාක ඇති කරන්නට පුළුවන් පුණ්‍ය භාගී සිත් පරම්පරාවක් තමයි ඇති වෙන්නේ ඒ ලෞකික පුද්ගලයාට. ඊළඟට උපදි වේපක්කා. දැන් මේ තැනත්තා තාම අවිද්‍යා තෘෂ්ණා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නැති නිසා, ආශ්‍රව ධර්ම සම්පූර්ණයෙන් අහෝසි කරලා නැති නිසා, ඒ තැනත්තාගේ సంతානෙහි ඒ ඇති කරන පුඤ්ඤාභි සංඛාර මතු පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා. දිව්‍යාත්ම භාවයක හෝ මනුෂ්‍යාත්ම භාවයක හෝ බ්‍රහ්මතලයක හෝ යහපත් සුගතියක සංස්කාර ධර්ම උපදවන්නට හේතු වෙනවා. එහෙම නැත්නම් පංචස්කන්ධයක් ජනිත කරන්න හේතු වෙනවා. ඒක තමයි සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්ඛා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා කියන්නේ? අනාසව අරියා අනාසව මග්ගංග. එතකොට ආර්ය වූ ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්ත වූ ඒ මාර්ග සිතෙහි මාර්ගාංගයක් හැටියට ඇතිවන ප්‍රඥාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ කෙලස් ප්‍රහාණය කරන අවස්ථාවට එහෙම නැත්නම් මාර්ගසිතක් ජනිත වෙන තෙක්ම ඒතනත්තාගේ මනසේ පහළ වෙන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි, මාර්ගසිතෙහි පහළ වෙන ප්‍රඥාචෛතසික ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ විදිහට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අවශේෂ මාර්ගාංග ගැනත් එහෙමයි. සම්මා සංකප්පය මාර්ගසිත පහළ වෙන තෙක් ඇති වෙන සම්මා සංකප්පය. ඒ කියන්නේ විතක්ක චෛතසික ලෞකිකයි. මාර්ගසිතෙහි ඇති වෙන විතක්ක චෛතසික ලෝකෝත්තරයි. ඒ ඒ ඒ ඒ විතක්ක චෛතසිකේ තමයි කෙලස් ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන විරති චෛතසික තුන මාර්ගසිත ඇති වෙන තෙක් ඒ විරති චෛතසිකයන් යම් සිතක ඇති වෙනවා නම් ඒව ලෞකිකයි. මාර්ගසිතේ ඒ විරති චෛතසික තුන ඇති වෙනකොට ඒක ලෝකෝත්තරයි. එතකොට සම්මා වායාමත් එහෙමයි සම්මා සති එහෙමයි සම්මා සමාධි. වායාම කියලා කිව්වෙ විරිය චෛතසිකය, සති කිව්වෙ සති චෛතසිකය, සමාධි කිව්වෙ ඒකාග්‍රතා චෛතසිකය. මාර්ගසිතක් පහළ වෙන තෙක් ඒවා ජනිත වෙනවා නම් ඒවා ලෞකිකයි. මාර්ගසිතෙහි යම් වීර්යක් පහළ වෙනවා නම්, යම් සිහියක් පහළ වෙනවා නම්, යම් ඒකාග්‍රතාවයක් පහළ වෙනවා නම් ඒ ලෝකෝත්තරයි. එතකොට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර බව පැහැදිලි කරන්නේ. එහෙම නැතුව දැන් යම් කෙනෙකුගේ මනසේ පහළ වෙන කම්මස්සගත සම්මාදිට්ඨිය ලෞකිකයි, භාවනා කරනකොට ඒක ලෝකෝත්තරයි කියලා එහෙම එකක් නැහැ. භාවනා කරනකොටත් ලෞකික සම්මාදිට්ඨියම තමයි ඇති වෙන්නේ. මාර්ගසිත හැරුණකොට අනිත් හැම මොහොතකම ඇති වෙන අරහත්යෙන් මෙපිට අනිත් හැම මොහොතකම ඇති වෙන ඒ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය හැටියට තමයි හඳුනා ගන්නට වෙන්නේ. පැහැදිලි වුණාද ඒක? එතකොට චතුසත්‍ය සම්මාදිට්ඨිය වුණත් එහෙමයි. අපි කෙලස් නැසන අවස්ථාවේදී තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය ලෝකෝත්තර ඥානයක් හැටියට පහළ වෙන්නේ. එතක් එතෙක් ඒක ලෞකික ප්‍රඥාවෙන් ලෞකික ඥානයක් හැටියට තමයි මතුවෙන්නේ. චුල මහත්මීට පැහැදිලි වුණාද ඒ කාරණේ? තව ඒ සම්බන්ධව ගැටලු තියෙනවද? භාවනාව සම්බන්ධව විශේෂ ගැටලුවක් නැතිනම් අවශේෂ කාරණා සම්බන්ධව තියෙන ගැටලු අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
පැහැදිලි ස්වාමින් වහන්සේ, ගොඩක් පැහැදිලි. රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙන තුරුම මේ ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨිය තමයි කෙනෙක් ගමන් කරන්නේ.
ඒ කියන්නේ අවශේෂ මාර්ගසිත ඇති නොවන අවස්ථාවල සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන මට්ටමින් තමයි ඒ තැනත්තාගේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක. අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට මාර්ගඵල සිත්වල විතරක් නෙමෙයි අනිත් සිත්වලත් ඒ සාසව ගතිය නැහැ. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කරලා. ඒ කියන්නේ අවශේෂ අවස්ථාවලදී උන්වහන්සේට මාර්ග රහතන් වහන්සේට උනත් ඵලසිත නැවතමතු වෙන්නේ ඵල සමාපත්තියට සමවැදුණුත් විතරනේ. ඒතර අනිත් අවස්ථාවල උන්වහන්සේගේ මනසේ මතුවෙන ප්‍රඥාව සාසව නැහැ. ඒ කියන්නේ එතන ආශ්‍රව නැහැ. පුඤ්ඤ භාගිය කියන්නේ අනාගත විපාක ඇති කරන්නේ ක්‍රියාසිත තමයි ඇති වෙන්නේ. ඊළඟට උපදිවේපක්ඛ කියන මට්ටමට මතු පංචස්කන්ධයක් ජනිත කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ සිතේ ඇතිවෙන තත්ත්වය වෙනම තත්ත්වයක්. අරහත්ත්වයට පත්වෙන තෙක් සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන් තුළ පවා මාර්ගඵල සිත්වලට අමතරව ඇතිවෙන සිත්වලදී යම් සම්මාදිට්ඨියක් යම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඔය කියපු ලෞකික ගුණාංගවලින් යුක්තව තමයි ජනිත
වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පැහැදිලි, ගොඩක් පින් ස්වාමීන් වහන්සේ.